සර්පයෙකු වෙට ඇතුළු වූ විට මරා දැමීමේදී පාපයක් සිදුවේ. මේ සඳහා කළ යුත්තේ කුමක්ද? දැන් මේ වගේ දේවල් අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. පාපයන් සිදුවෙන හේතු තියෙනවා. පාපයන් සිදුවීමේදී නොකළ යුතු කළ යුතු අවස්ථා තියෙනවා. කළ යුතු එකක් නෙමෙයි මේ කියන්නේ. සමහර අවස්ථා. දැන් අපි හිතමුකෝ මිනිහ මැරීමේදී පාපයක් සිද්ධ වෙනවා. එක අවස්ථාවක හොරෙක් සරණ පාවා ගත්ත රජුරවන්ට කියලා රජ කුමරියා. බොහොම ආදරෙන් දැකලා හිටන් අර මම පහරන කල් හොරෙක් මරන්න ගෙනියනකොට ඒ දැනත්ත මට ලැබුණ නැහැ නම් මගේ ජීවිතේ විනාශ වෙනවා කියන කනකනු වී ඉන්නකොට අර පුද්ගයා නිදහස් කළා නම් ස්වාමියා හැටියට සරණ පාවා දුන්නා. දැන් මේ හොරාට හොරකම මිසක් රජ සැපලින් වැඩක් නැහැ. එක දවසක් ඉඳලා මේ රජ කුමාරගෙන් තියලු ආපන්න අරගෙන මේකත් මරලා දාලා මම යන්න ඕනේ මගේ හොරකම මට වෙන්නලා ආවද මෙතන හිර වෙලා ඉන්න මට වෙයි කියලා හිතලා උපක්‍රමයක් ඉදුවා. කරවාවරණේ සරසගෙන ඉදුරු ආපන පොදියත් අරගෙන දෙවියන් පූජාවක් කරන තියෙනවා. මම මේ බාරයක් වෙලා යාවේ මේක නිදහස් වෙන මරණය නිදහස් වෙන ඒකයි ඉෂ්ට වුණේ. ඒකයි මම බිරිණේ කියලා මෙහෙම බොරුවක් කියලා. ඉන්න අර තැනටි ගලින් පල්ල දාලා මරලා යන්නද හැටි උන. ආපන්න ටිකත් ඔක්කොම අරගෙන. මේ දැන් ඉතින් කල්පනා කරා මේ අසත්පුරුෂයා. මම මෙච්චර ගුණයක් යහපත් දෙයක් කරලා දීලා. මේක දැන් මාව මරන්න හදන. මෙච්චර බුද්ධ ශාසනයේ තියෙන වෙලාවක මම මේ කරගත්ත මෝඩකමක හැටි. මෙච්චර දැනසමක් විමුක්තිය ලබා ගන්න තියෙද්දි මම මේ කාමීන ගිජු වෙන්න ගිහිල්ලා හිත කරගන්න විනාශයි. දැන් මොකද කරන්නේ? මුගෙන් බේරෙන්න කවදා හම් වෙන්නේ නැහැ මෙතන. මු මරලා දානවා. දැන් කරන්නේ එකම දේ මේකම අරගෙන ගිහින් කොහොම හරි. එතනින් පලගන්න වෙන ක්‍රමයක්. උපක්‍රමයක් හදලා කිව්වා අනිත් ස්වාමීනි ඔබ වහන්සේගේ මමයි බාඩු යාල ඔබ වහන්සේගේ. ඒදා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අයිති ඕන එකක් කරන්න. හැබැයි එක දෙයක් තියෙනවා. මගෙන් යම් කිසි වරදාපාවයක් මෙතන කල ඔබ වහන්සේට සිද්ධ වුණා නම් මට කමා කරගන්න අවසරයක් දෙන්න. ඒකම කරපිය ප්‍රම දෙයක් ඉක්ම කරපිය. එහෙනම් අර විදිහට පැදගුණ කරලා වැඳලා එක රවුමක් ගිහිල්ලා ඉන්න වැඳගෙන ඇවිල්ලා හොඳට වැඳලා දෙවෙනි පාර ගියා තුන්වෙනි පාර බලන මොහොත ඉඳන් දැන් මේ වැඳලා ඉවරින්න බලයි. මුගේ අවධානය වෙනස් වෙන වෙලාව පුළුවන් හයිය වෙන දාහයන් අර කලපල සල්ලු කරලා අර හොරා. ඒක මරාලා දීගෙන අර කලපල වෙන මල. මේ දැන් ඉතින් මොකද කරන්නේ? බුදුරන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා පැවිදෙන්න ගියා. මොකද බුදුරන් වහන්සේ දේශනා කළේ ඉතින් හැමතැනම මෝඩයි කියලා හිතන් මිනිස්සු හිතුවා. ඥානවන්තව කටයුතු කරන දැනුත් තියෙනවා මේ බලන්න. දැන් මොකද ඥානවන්ත කටයුත්ත? මිනිවරුකෙනි. දැන් බුදුරජාන් වහන්සේ හේතුඵලවාදය දේශනා කළා නිසා පින්පව්වාදය දේශනා කරන්න කියන්නේ. මේක හොඳට තෝරා ගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කළේ හේතුඵලවාදය. යම් හේතුවක් ක්‍රියාත්මක කරනකොට ඒ ක්‍රියාත්මක කරන හේතුව කෙතෙක් දුරට සාර්ථකද? හිතේ දුරට කරදර සහිතද? දැන් මෙහෙම හිතන්නපත්. ළමයේ ගෙය ගිනි ගන්නකොට පුංචි ළමයේ ගෙය ඇතුලේ. ගෙය ගිනි ගන්න. දැන් එහෙම මෙහෙන් දරපෙල්ලි කරා වැටෙන ආරාමය එනවා. ගෙදර දැන් ප්‍රශ්නේ වැඩි. දැන් අම්මා හරි තාත්තා හරි මොකද කරන්නේ? අර ගිනි ගොඩ අතෙන් පැනලා ගිහිල්ලා අර දරුවා බේරාගෙන එළියට පැනලා දුවනවා. බලනකොට අර ගිනි රස්නේ වැඩිලා අර අම්මාගේ හරි තාත්තාගේ හරි හැමතැනම ඇඟේ හිටන් හම්කඩේ පිටියා පිළිකිලා. දියපත් ඇවිල්ලා. දැන් මෙතන කාරණා දෙකක් සිද්ධ වුණා. එකක් තමයි දුක දෙන කාරණය. අනික තමයි දරුවා බේරාගත්ත කාරණය. දැන් දරුවා බේරා ගැනීමේ කාරණේට පුංචි දුක ගැන මොකද හිතන්නේ? ඒ දුක ගැන හිතලා මේ පිච්චෙනවා කියලා ඉතලා ගියේ නම් අර දරුවා මැරෙනවා පිච්චිලා. හැබැයි පිච්චෙන එක බලන්න දුක පැනලා ඉවිල්ලා දරුවා බේරාගත්තා නම් පිච්චුනේ කත් ඇත්ත. ඒක ප්‍රතිකර්මයක් කරගත්ත. හැබැයි දරුවාත් බේරාගත්තා. දැන් මේ දෙකෙන් වටින්නේ මොකද? පිච්චිලා හරි දරුවා බේරා ගන්න කෙනේ. එන හේතුඵල වාදී කියේ ඔන්නෝම. පින්පව් වාදී යනවා බලලා කියන ඔය විදිහට. යම පව් නම් ඒක නොකළ යුතුයි කියන මෙහෙම වාදීක පිළිදියා නම් එහෙම. අද ඒක බුදු බුදු වෙනවා දැන් හම්බෙන්නේ නැහැ නේ. කුසලතාවය කියලා කියන වචනේ එකක් තියෙනවා. කුසල් කියයි තාව එකක් තියෙනවා. අද කුසලතාව කුසල් පෙන්නන්න කියන වචනේ මොකද? කුසලතාවය. දැන් කුසලතාවය කියන්නේ යමකට තියෙන දක්ෂතාවයයි ලෝක සම්මතිය. අපි හිතමු මොකද දැන් බුදුරජාණන් වහන්සේ වැඩි මේ කාලේ ගැන බැලුවොත් STM එක කරගෙන එකට තෝරා ගන්නවා යම් කිසි බුද්ධිලෙන් හොඳ කුසලතාවයක් තියෙන කෙනෙක් ඉන්නේ තෝරා ගන්න. හතුරා කියලා පහර ගහ ගන්න හතුරාගේ උපක්‍රම වලින් වේදිලා උපක්‍රම තීවීව හතුරා ජය ගන්න පුළුවන් විදිහ හැයි කුසලතාවයක් තියෙන කෙනෙක් තමයි ඒකට තෝරාගන්නේ ලොකු නිලධාරියෙක් වශයෙන්. දැන් කුසලතාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පව් වෙලා තින්වර හැටියට යහපතර හැටියට අයහපත් හැටියට. දැන් කුසලතාවේ වැඩුවහම නිවන් මඟ පූර්ණ වෙනවා. දැන් කුසලතාවයයි අරකයි දෙක අරන් බලන්න මොකද කියන්නේ? දැන් කුසලතාවය කියන්නේ මොකද්ද? එන අද මේ ලෝකයේ කුසලතාවේ විග්‍රහ කරන්න ගන්න වචනේ මේ අදහස මොකද්ද? යම් කිසි මාර්ගයක් අනුගමනය කිරීමේදී නිවන් අවබෝධ කරගන්න වැඩිපුර හේතු වාසනාවක් වෙනවා. ඒකට බාධා වශයෙන් යම්සා කරුණු පැමිණෙනවාද? මේවායේදී යම්කිසි බාධාවක් ඒ නිවන් මාර්ගයට හරස් වෙන්නේ නැත්නම්. හැබැයි ඒක පාපයක් වෙන්නත් පුළුවන්. ඒක පවු තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ පාපේ සුළුයි. නිවන් මාර්ග වහන්න තරම් බාධක නැත්නම්. ඒ පාපේ වල බලා ඉන්නේ. තමන්ගේ නිවන් මාර්ග බලා ගන්න. මෙන්න මේකේ හැකියාව දක්ෂතාවයක් තියෙනවා නම් ඒක කුසලතාවයයි. පව් නැතුවම යනවා කියන්නේ බෑ. පව් නැතුව යනවා නම් එහෙම කවදා හරි අපි අහනවා. ප්‍රතිඥාවක් දීලා යම්කිසි ස්වාමියෙක් භාර්යාවක් හැදවාගෙන ඇවිදින්නා. ඒ භාර්යාව අතරමං කළා කියලා පව්ද පින්ද කියලා කිව්ව මොනවද කියන්නේ? පින් කියන්නේ. ඒ වෙලේ පව්. හැබැයි එයා බනහල කල්පනා කරලා ඉන්නවා. හැබැයි මේ භාර්යාවගේ බලාපොරොත්තු වව ඉෂ්ට කරමින් මේ විදිහට ඉන්න කියොත් මේ ගිහි ජීවිතේ දොර කාලයක වෙලා මගේ කාලේ වටිනාකාරී කිවිල යනවා. මේ උත්තරීතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බෑ. පාපේ වැත්තකෙදි පිට මම දාලා යනවා කියලා ගිහිලා ඉන්න මහා නේද. අර දරුවයි භාර්යාවයි අඬනවා හැපෙනවා. එංග කොටින් විංග විනාක් කරලා ආවේ හුදු මොනවද කියන්නේ? විනාක් නෙමෙයි ඉතින් ගිනි ගලින් තමයි ආවේ. මොකද? අහගෙන ඉන්න ඊට වඩා ලොකු නිසා. සංසාරගෙන ඉන්න ඊට වැඩිය ලොකුයි. ඒක මම දැක්කා. ඒදා සුළු සිසිලද්දිදී සංසාර ගම ඇතුළ මුලා වින්ද කියොත් එහෙම මගේ කාලේ ගෙවිල යනවා. වටින අවස්ථාව අපතේ යනවා. එහෙනම් මෙතන වැඩිම වටින අවස්ථාව තියෙන්නේ දුක් විඳලා ඉන්න පව් වැඩි කියන එක ඇත්ත. හැබැයි ඊට වඩා වටින අවස්ථාවක් තියෙනවා මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න. මගේ ජීවිතේ කැප කරන්නේ කියලා නම් කියොත් එහෙම. වැඩිහවත කියලා දුන්නේ මොකද්ද? ඒක අනුමත කරන්න සුදුසුද? ඒ නිසා එකට පිය. අය ලෝක සම්පතින් බැලුවොත් එහෙම ලෝකයා වයි. දොස් තියෙනවා. ඒක ඇත්ත. ආයත දෙන අනිත්‍ය ආයත දෙන දුක්ඛය අපි දකින්න ඕනේ. ඒක හැටි. ඉතින් අපි පුතා ඒ නිසා අපි ඔතින් දකින්න ඕනේ. ආර්ය මාර්ගයේ පූර්ණයේ කීමේදී වීම් පෞදයකට නෙමෙයි මුල් තැන දුන්නේ. එදෙනි මුල් තැන දුන්නේ මොකද්ද? හේතුඵල දුරින් දැනගන්න ඕනේ. යමක් වැඩිවහත වෙන්නේ මොකද්ද? ඒ දේ කරගන්න. ඒකෙදි යම්කිසි ආකාරයක අවැඩක් නැතුව අසාධාරණයක් නැතුව හරි මගට පත් වෙනවා කෙනෙකුට බෑ. මොකද හේතුව? අපි දැන් මේ හදාගෙන තියෙන ලෝක සම්මතයේ කාග දේස මොහ තුල හදාගත්ත සම්මතයක්. ඒ නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ ඔක්කොම මතුවලා තියෙන්නේ. මුල ඉඳලම වීතරාගී වීතදෝසී වීතමෝහි ගුණේටපත් වෙන්නේ. අලෝපදේ සම්මෝහ වැඩ පිළිලක් නම් අපි සකස් කරගෙන තිබුණේ. අපිට ඒකිනිකා කරේ වන්දනේ වීමේ හේතුවක් නැහැ. අපි හිතමු යම්කිසි දෙවියෙක් දෙව්ලෝක ගැන කියනවා. ඒ දෙව්ලෝවේදී දැන් යාම ලෝකයේ කියන එකෙන් එහාට කිසිම සම්බන්ධතාවයක් නැහැ. තව කෙනෙක් බැඳ සබඳන්නේ. මේ මගේ භාර්යාවේ මේ භාර්යා දෙවඟනේ ඒ ආදි වශයෙන් බැල සබා ගැනීම හැඟීමක් නැහැ. ඒ ආගේ නිදහස. ඒගොල්ලෝ අසාධාරණයක් කරන්න දෙයක. ඒ උනාට නිදහස කියන එක තියෙනවා තව කෙනෙක් හිර කරලා. මෙන්න මේ බඳු ස්වභාවයක් තියෙනවා මේ අලෝභදේ සමෝහ මාර්ගයේ. නැමුත අපි ලෝභදේ සමෝහ මාර්ගයේ තමයි මේ හිර බැඳුම් හදාගෙන තියෙන්නේ. ඒ නිසා අදකට රාමුව තමයි මේ ලෝක රාමුව. මේකේ තියෙන ඒවා නිදහස් වෙලා යනවා කියනකොට අපිට සොයන් චින්තනයේ නිදහසක් නැති වෙලා තියෙන එකේ. ඒ නිසා ඇති වෙන්නේ අපි සම්මත ගොඩනගලා තින්නේ අර ලෝභ දේශ මොහ රාමුව තුර නිසා. මේකේ අවැඩ අසාධාරණ හැටි අපිට ඒවා පේනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒ වගේ යම්කිසි අවස්ථාවක් තුලදී එබඳු අවස්ථා අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි වරදක් සිද්ධ කරනකොට ආර්ය තත්ත්වයට පත් වුණ කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියලාම දේශනා කරලා නැහැ. මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, රාතන් මරන්නේ නැහැ, බුද්ධ ශරීරී ලේවිපත් දන්නේ නැහැ, සංඝ බීදී කරන්නේ නැහැ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයක් වෙන්නේ නැහැ කියන්නේ මෙන්න මේ ටිකයි ඒකාන්තයෙන් සිද්ධ වෙන්නේ නැත්තේ. ඒක වාකුත් දෙලේ. සමහර අවස්ථාවක ප්‍රාණඝාතය සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක නැහැ කියලා, නැහැ කියලා නෑ. නමුත් ඒ අවස්ථාවකදී ඔහුට කවදාවත් කැමැත්තක් හටගන්නේ නැහැ. ඒක හොඳයි කියලා. ඒක වැරදක් නෑ කියන හැඟීමක් එන්නේ. ඒක වැරදි බව දන්නවා. අවැඩක් බව දන්නවා. නොකල යුත්තක් බවත් දන්නවා. නොකර බැරිකමනක් කරනවා. එහෙම වෙන්න පුළුවන්. ඒ වුණත් ඔහුට උපේක්ෂා සහගත දිට්ටි විප්‍රේත හිතකින් හේතු වෙන එකක් සිද්ධ වෙනවා. එහෙනම් අර විදිහට මේ දිට්ටි විප්‍රේත හිතක් තමයි පහළ වෙන්නේ. පටිකයෙන් යෙදුණා. අන්න ඒතර මොකද වෙන්නේ? ඒ දිට්ටි විප්‍රේත හිතකින් හතර පහ ගත කරන්න තියෙන හේතු නැහැ. හැබැයි ප්‍රවෘත්ති විභාග ඔහුට විඳ සිද්ධ වෙනවා. ඒකම හේතුවේ ඵලයේ වශයෙන් ඔහුට ඔහු උපන්තනක මිනිසියෙක් කියලා උපන්නා. ඔළුව පොඩි කරලා නම් ගහලා නම් ඔළුව බලා ගන්න හිතුවේ කාගෙරි පොළු පාරකින් හරි. අර ඒක අවස්ථාවකදී මණිකාර කුළුපගේ තිස්සගෙන හාමුදුරන් හිට දුණා. අරිහත්ත්වයට පත් වෙලා ඉඳලා ඔළුව පොඩි කරගන්න හේතුව තමන්ගෙම දායකයෙක්ගේ. ක්‍රමයක් එදුණා. අරිහත්ත්වයට පත් වෙලා නිසා උන්වහන්සේට කිසිම ප්‍රාණඝාතයක් කරන්න හේතුවක් නැහැ. ඊට දෙවිඳුනත් උන්වහන්සේකට බහින්නේ. මණික ගිල්ල එතන හිටපු ලිහිණි. ඒ ගෙදර හදපුවේ. මණිකට වෙච්ච දේ දන්නේ නැහැ එතන හිටියේ අර හාමුදුරුව විතරයි. වෙන කෙනෙක් ආව නැති බව දන්නා මේ මණික කරපු ලබා කියන ඒ තිස්ස කියන මණික කටයුතු කරන පුද්ගලයා. එයාට ඒකාන්තයෙන්ම හැකීතුනා මේ හාමුදුරුව ඇරෙන වෙන මණික ගන්න කෙනෙක් නැහැ මෙතන. දැන් මේක දුන්නේ නැත්නම් මට රාජ දඬුවම් බිඳින්න සිද්ධ වෙනවා. මොෝගේ කොහොම හරි මේක මම ගන්නම් කියලා දණු පොඩක් අරගෙන ඊයත් දාලා පිරින්ගයක් හදලා ඔළුවට දාලා කරකවන්න පටන් ගත්තා කියාපියත් ඇදී. ඔළුව හිර වෙලා හිර වෙලා නාහේ කටේ ලේ ඉඳ පටන් ගත්තා හාමුදුරුවා. ඒ ලේ කණ්ඩර මේ ලිහිණිය ඇදිලා ඒ ලේ කණ්ඩේ තෙන් දාවා. අල්ල ඔළුව ගහුවා ඒක තර අමු ද්වේෂ වේගයෙන් හිනමු අර මයිකාල් කුළු වගේ තියෙස. ඊට පස්සේ බැලුවාම කිව්වා අර කා මැරිලාද බලන්න කියලා. එයිනි. කා මැරිලා කිව්වා. ඔන්න ඔය ලිහිණියයි දිල්ලේ කිව්වා. බල බල බලන්න කියලා බලනකොට මැනික ගත්තා. දැන් ඉතින් මොනවා කරනවද? අනේ මං කරපු අපරාධයක හැටි. මේ හතා මරයි කියන හැඟීමට තමයි උන්වහන්සේ ජීවිතේ දෙවිනි කළා හිටියේ කියන්නේ නැති. අනේ මං කරපු අපරාධයක් ආදී වශයෙන් කියලා උන්වහන්සේ කමා කළා. මේක ඉතින් ඔබේවත් මගේවත් වරද නෙමෙයි. අන්තාරණි ඉන ගමනේදී මං කරගත්ත විභාගයක් මට පළ දුන්න හැටි කියන උන්වහන්සේ ඉතින් ඒ වචනේ කියලා ඉතින් අකම්පේව කියනවා. නමුත් උන්වහන්සේ ඒකෙම පිරිනමක් ගාවා කියලා හදා වෙනවා ඔව් කාලෙක. දැන් අන්න මේ වගේ අවස්ථාවන් අපිට ගුදුරු වෙන්න සිද්ධ වෙනවා. කොරණ දෙයක් අරිහත් දෙයටපත් වෙලා ඔළුව පොඩි කරගෙන මැරෙන සිද්ධ වෙනා නම් කවදා හරි සර්පයේ ඔළුව පොඩි කරලා මැරුවා නම් එහෙම ඕවා කියනකොට ওই විපාකේ ওই විදිහට එන්න පුළුවන් ඊට පස්සේ. කර්මයේ විපාකේ එනවා. ඒක වළක්වා ගන්නත් බෑ. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ. හැකි තරම් දුරට ඒවෙන් ඈත් වෙන්න. උපක්‍රම සීලිය යමිහි සතෙක් වෙනස් කරන්න පුළුවන්. එහෙම දෙකින් හරි ඒක අයින් කරගන්න ඕනේ. අපිට දුක්ඛං කටලු ආවයි කියලා. අපි පලියට සියල්ලටම පිළිතුරු ගන්න අපිට හැකියාවක් නැහැ. සමහර අය බොහෝ ඒවා විඳ දරා ගන්න සිද්ධ වෙනවා. දැන් මදුරු වෙනවා කියලා මදුරු කෝයින් පත්තු කරලා ඒකෙන් බේරෙන්න හදනවා. හැබැයි අපිට පුළුවන් නම් ওই කල්තියාම උන් බෝ වෙන්න තියෙන පොල් කටු අරම යා තියෙන ටික කැයත් කරලා සුද්ධ කරලා හරි පරිසරය ටික සුද්ධ කරලා හරි තියාගෙන ඒකෙන් බේරෙන්න. ඒක වැඩි හොඳයි. මදුරු එකෙන් දෙන්නේ කනවා කියලා ඊට පස්සේ මොකද කරන්නේ? අර කෝයින් එක පත්තු කරලා වෙනස බලන්න. ඔයිල් එක පත්තු කරලා ඉවරලා හිටන් ඊට පස්සේ නොකරපු භාව වෙන මදුරුව. මාර එකා දින යනකොට කාලා ඒක ඉවසගෙන ඉන්න භාව වෙන මදුරුවයි බලන්න වෙනස මොකද්ද කියලා. මදුරුවන්ගේ බේරෙන්නේ කොයිල් එකක් පත්තු කරලා ඊළඟ දවසේ එක දවසක් පත්තු කරන්න බැරි නම් මදුරුව වහ වැටෙන හැමතැනම. උන් වෙනවා විහාරවත. කරදරත් වෙයි. අර එකා දින නැින කරදරේ ගණන් ගන්න නැතුව අර කොයිල් පත්තු කරන තමන්ගේ වැඩේ කරන හිටියන. එහෙම මදුරු කරදරයක් ඉතින් ඉන්නේ නැහැ. අධ්‍යක්ෂකීමේ දකින්න පුළුවන් දෙයක්. මොකද හේතුව? යම්කිසි දුකක් විඳින්න හේතුකාරක වෙන්නා වූ කර්ම බලවේගයෙන් ඉපදිච්ච එකයි. ඒ බඳු දුක්ඛිත අරමුණක් ගෙන දෙන්න යම්කිසි දෙනක් හේතු වෙනාද ලෝකේ? ඔහුගේ ඇසුරු කිරීම ඔහුගේ ඇදී යාම ඉතින් හේතු වෙනවා. ඒ කර්ම විපාකේ හැටි. මදුරුවා වෙලා ඉපදුන එක ලෝක ධර්මයේ සාර ධර්ම දුරු කරලා මහා දුරු කරපු අතරේ මදුරු වෙනවා. ඒ සුත්‍ර විදිහට ජීවත් වෙනා සුත්‍ර ජීවියෙක් වෙනවා. ඒකට ඊට පස්සේ විපාකයක් බල දෙන්න තියෙනවා ලෝකේ අනිත්‍ය අරමුණු මුණ ගැහිලා. එහෙනම් උ කොහේ මාරි විපාක වැඩියෙන් දෙන්නේ කොතනද? එතෙන්ට ෂොක් වෙනවා වැඩි. අනුන්ගේ සූරාගෙන කාලා හිටන් අනුන්ට ගහලා සූරාගෙන කාපු එක. විපාක වෙන්නේ අනුන්ගේ කල්ල ගියම තක් ගාලා සල්ල දාන එක. ඒක තමයි උඩ විපාකේ ඇඳිලා තියෙන්නේ. ඌ ඒ જાතිය කරන මිනිස්සු දැක්කහම ඒක අතරින් ඉංගල හර තැලුම් පාර කාලා මැරලා යනවා. ඌගේ විපාකේ ඌ විඳිනවා. විපාකේට සුදුසු දෙනා බව දැනගත්තහම කර්ම සත්‍යයෙන් මදුරුව කරගිලා ඔහු ළඟට වෙයිලා විපාකෙට ගෝචර වෙනවා. එකා කණිකාර මදුරු 100ක් අන්න. ඌ 100ම මරනවා. මදුරු කර්ම විපාකෙට ගෝචරෙලා නැරිලා. අර මිනිස්සු අයවැඩේ කරන නිසා ඌ ළඟටම කර්ම විපාකෙ ගවන්න අරුන් ඇදිලා එනවා. කණිකාර ලේජිකේ දින හිටන් අදියොත් එහෙම. එහෙම කරන්නේ කරද ගන්න නැති. මදුරුට එහෙම හිමිකමක් නැහැ. ඌ ඉපදිලා ඉන්නේ අනුගේ ලේබිලා සැනසෙල්ල යන්නේදී මේ පිනක් කරලා නෙමෙයි. නිසා ඌට එතෙන්ට ඇදිලා ඌගේ පාප කර්ම ගවන්න විදිහක් නැති නිසා එය ඒක නැතරන්න මදුරු හරදර කන්දේ ඉන්නේ නේ. මේක අන්තයක්. මදුරු කොවිල් එකක් පත්තු කරගහම සුත්‍ර ජීවිත විශාල හානියක්. සුත්‍ර ජීවීන් එලා ඒ පාප විපාකයේ ගෙවන්න අවශ්‍ය පරිසරය උට එතන හැදෙනවා. අර ඈත ඉන්නේ සත්තු මොකද කරන්නේ? අර කර්ම වේගයේ මෙහි ඇවිල්ලා ඉන්න. අර කියන දුකිත සතේන මොන දෙන්නේ එතන ඒක තුනේ. මේ පත්තු කරන දැන්න විශාල මදුරු සංඛ්‍යාවක් එනවා. එහෙම ක්‍රමයක් ඒකෙත් තියෙනවා. ඔබ දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ ඒ වගේ අවස්ථාවල සතුන්ගෙන් කරදර ඇති වෙනකොට අපි විසින් කළ යුතු දකින්න ඕනේ අය ක්‍රමයට මරා දමන්න නැතුව අපි පුළුවන් තරම් දුරට යහපත් විදිහට අපේ ජීවිතය ගත කරන මඟ පාදා ගන්න පටන් ගන්නකොට එක පැත්තක් ඒ ආනිසංසින් ඒ ආහරි ආශිර්වාදයෙන් අපි තාසේ පරිසරය ගොඩනගින්න පටන් ගන්නවා. අපි ඒක ඉවසගෙන ඉන්න පටන් ගත්තොත් තමයි ඉන්නේ දුක කරදරේ. අපි බඳු වන්නා දුක කරදර ජයගත්ත සැඬ වැටෙනවා. ඒ වෙලාවෙත් තරකින් දුක කරදර 99%ක් අඩු වෙනවා. හැබැයි මොන විදිහෙන්වත් බේරන්න බැරි විදිහ පාප කර්ම කරලා තිබුණ නම් එහෙම ඒවට ගෝචර වෙන විදිහට අපිට හිඳ වෙනවා. ඒවට මූණ දෙන්න. සෞතර අබුදුනා කර්ම 12 කරන මූණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම වළක්වන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ කොච්චර සාන්ත වුණා. හැබැයි සියලුම පාප කර්ම ඒ විදිහ වළක්වන්න බැරි ඒවා නෙමෙයි. 100ට එකක්වත් නැහැ, 1000ට එකක්වත් නැහැ. ඒවඳු වළක්වන්න බැරි ඒවා. අයි කොක්කොම පරිසරය හදා ගැනීමෙන් වළක්ව ගන්න පුළුවන් ඒවා. ණය ගෙවා ගැනීමෙන් නිදහස් වෙන්න පුළුවන් ඒවා. එහෙනම් ඒකට අවශ්‍ය කරන පිළිවෙත අපි ඉතින් කරගෙන ආයි. එහෙම හැකියාවක් තියෙනවා. දැන් යම්කිසි ජාර විරූපක්කේ හිමේ මෙත්තන් ආදි වශයෙන් තියෙන පිළිවෙත ඇත්ත වශයෙන්ම මම මොන දේකට ආවත් මේ සතෙක් ඝාතනය කරන්නේ නැහැ කියන අවස්ථාවට ආවොත් තමයි ඒ ශක්තිය තමයි නැගෙන්නේ. එහෙම කෙනෙක් ඒ ගුණයෙන් පිළිලා ඒ පිළිත ආරක්ෂා පිළිත ආදී වශයෙන් කියන ඒකේ ආශිර්වාදය පිළිනවර සර්පබය ආදි ඇත් වෙලා ඒ වඩු වෙලා අපේ ධර්මයේ පිළක් සමහර කතා තියෙනවා. ජීවිත හේතුවකටත් මම සතෙක් මරන්නේ නැහැ කියලා අරිෂ්ඨානයක් ගත්ත පුද්ගලයේ කැලේ දර කපන්න හරි වැඩකට යනකොට පිඹුරෙක් වෙලා ගත්තා. දැන් මේ පිඹුර දැන් වෙලාගෙන හිර කරනවා. ඒ බුද්දේ වහ පිඹුරේ. පිඹුරගේ ඔළුව අහුණා එක අතේ අනික අතේ කැත්ත තියෙනවා. දැන් මේකගේ බේරෙන් ලේසි වෙලේ මොකද බොහොම මොඩු වෙලා ගියේ. අර කැත්තෙන් බෙල්ලට බබල දාලා බෙල්ල ගාලේ විහි කරන්න මොවැ රැගෙන. මිනාට බේරු නැහැ. මම ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් ඉන්නේ කියලා. මම හිතලත් මරන්න නෑතෝ නිකන් ඉන්නේ. අරු එන්න එන්න හිර කරනවා. මේක වැඩි වෙනකොට තවත් අමාරු වෙනවා. ආයි මරන්න හිතෙනවා. ආයි හිතන මේ පාප කර්මය කරන්න බෑ. ආයි නිකන් ඉන්නවා. කැත්ත අතාරින්නේ නැහැ බෙල්ල අතාරින්නේ. තුන් වතාවක් හිතනට පස්සේ හිතනවා. ඉතින් අවංකව මම මේ ශික්ෂාවෙ පිළිගලා දිනව ඇත්ත නම් ජීවිතේ හේතු වෙන හතෙක් මරන්නේ නැහැ කියන එක ඇත්ත නම් මොකද මුගේ බෙල්ල අල්ලලා ඉන්නේ මොකද කැත්ත අතේ තියයි. බෙල්ල අතේරිය කැත්ත අතේ කියලා මේකක් විචාකයෙන් ගන්න. අන්න ශික්ෂාපදයෙන් ගත්ත චේතනාව සුද්ධ වෙලා ඉහෙලටම නැගුණා. බලන ඉච්ච වෙලා. ආයි හිර කරන්න බැරුව ගියා. අර විවරට විවරගේ නිකම්ම ගම ලිහිලා ගියා විවර යන්න කියලා. මිනිහා බේරු. ප්‍රාණඝාතය නොකර මිනිහා බේරිච්ච අවස්ථාව ගොඩ නැගිලි කොච්චර අමාරුද. ඒ වගේ අපි මේ ශික්ෂාපදයක් වදනින් කිව්ව පළියෙද. ওই ශක්තිය මතුවෙන්නේ නෙමෙයි. දැන් අපි ගැහුවට ගහන්නේ නැහැ, බැන්නට බයින්නේ නැහැ, හිංසා කරාට හිංසා පීඩා කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉන්නකොට. ඕක පරික්ෂණය කරන මාර පාක්ෂිකයෝ හරියට බලයි ඉන්නවා. හරි අගමැති ඔයගේ අදහසවල. ඔයයි කියනවා නම් ඉන්නේ. එතෙන් පටන් ගන්නේ. හා ඔබේ හැටි වෙන්න නම් ලෝකෙට කියලා. අර මාර පාක්ෂික මෙහෙයීම පටන් ගන්නවා. ගහන්නේ නැති එකත් ගහන දෙනවා. බයි නැති එකත් බයි. හිඟි කරන්නේ නැති එකත් හිඟි කරන්න පටන් ගන්නවා. ධර්මයේ තුල ඉතිරෝ පිළිලා නැතුව මලගුලේ හිටවෙ ඉන්නවා වගේ තිබු මිනිස්සු හිටියනවා. මේක එහෙම මල මම මේක පිළිලන්න පටන් ගත්තට පස්සේ මම නැති කරදර එන්න පටන් ගත්තා. එහෙම මල ධර්මයේ කරා තමයි මට මේ දැන් නැති වුණු බයින පටන් ගත්තා. කොහොමද බේරෙන්නේ බේ ධර්මයේ ඇත්තන. ඔය ආදී ඒවා කියලා ධර්මයේ අදහස පැත්තකින් දාලි වෙලා පටන් ගන්නවා ඊට වඩා වැඩි අරගෙන ප්‍රත්‍යාව දක්වනවා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවල් වල ඇත්ත දකින්නවා. ඔහුට විඳින්නම සිද්ධ වෙනවා. ඒ විදීම තුලින්ම ගහද්දි ගහන්නේ නැත්නම්, වනිදි වනින්නේ නැත්නම්, ජීවිතේ දෙවෙනි කරන වත්තම දැවිලිලා ඒ වගේ අවස්ථාවක වික්ෂිප්තන වෙනවා. ඔන්න ඔතෙන්ට ආවට පස්සේ මාරපාක්ෂිකය දැනගන්නවා. ඒකාන්තී යථාවාදී තථාකාරී පුද්ගලයෙක්. යථාකාරී තථාවාදී. ධර්මයේ දෙකයි. අපි මරාදා යොහු ඉදිරි. ඊට පස්සේ ඔහුට කරදර කරලා ඔහු මෙල්ල කරන්න බැරි කෙනෙක් කියන ගරු කරලා පැත්තකට වෙනවා. සත්‍යයට ගරු කරනවා මාරපෙන්තා. සත්‍යයට විරුද්ධ වෙන්නේ. සත්‍ය දැකතන සත්‍ය මතුවෙච්ච දෙන ඉන්හිහට යන්න බෑ. ඒක තමයි මේ ලෝක ධර්මයේ සත්‍ය ධර්මයේ හැටි. අන්නේ සත්‍ය ධර්මයේ තුලින් තමයි ධම්මෝහවී රකිති ධම්මචාරී කියන එක මතුවෙන්නේ. නිකන් මේ පදයක් ඉගෙන ඉන්න පදයක් අපි හිතාගෙන මම මෙහෙමයි මම බෞද්ධයි කියවට හරියන්නේ නැහැ. ජීවිතේ දෙවෙනි වෙන වටවටම ඔක යන්න ඕනේ. හරි අමාරු වෙලා. ඔවගේ තන් ජය ගන්න එක. ජීවිතේ රැක ගන්න බලාගෙන ඉස්සාවක බලේ නැගන්න බෑ. ජීවිතේ දෙවෙනි වෙන වටේමෙන් ආවහම තමයි ඒක පාරිශුද්ධත්වයේ ඉහළට යන්නේ. එතකොටයි බලවත් වෙන්නේ. අභිඥා බල කියන්නේ ඒක. ඒකේ ගැළවීමේ බලමතු වෙන්නේ ඒකේ. ආයිත්‍යක වෙනස් කළොත් එහෙම ආර්ය මාර්ගය යන කෙනෙකුට වෙනස් වෙන්නේ නැහැ. අනාර්ය කෙනේ తాවකාලික කොහොම සුද්ධ කරගත්තොත් අභිඥා බල නැගිලා ඔක්කොම ලැබෙනවා. හැබැයි ආයිත්‍යයක් වෙනස් වෙන්න පුළුවන් සතර හේතු වල අර හැඟවිලා තිබිච්ච අවිද්‍යාව දුස්නාමත් වෙලා ඒ වුණ තරක බහැර යනවා. අර හැක්කේ නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ යම් කිසි කරදරයක් එනවනම් ඒකෙන් බේරෙන්න හරි අමාරු වෙලා. ධර්මයේ තුලින් ආරක්ෂා වෙන කරන්න කියලා අපිට කියන්න බෑ. ඒක තව තවම හිතාගෙන බේරෙනවා මිස. ඔබ කරලා කියන්න බෑ මිනිහගේ තරක වාදිනවා කියලා වරක් නෑ. ඔබ වහන්සේ මෙහෙම කරන්න කිව්වා ඔය කොරන්න කරලා පටන් ගන්න පස්සේ තමයි මට කරදර වැඩි. ඊට පස්සේ නැති වෙනු බයිනවා. හිංගි කරනවා. කොහොමද ධර්මයේ විහිද? අර අර දෘෂ්ටිය පිහිලා ආයිති එක ප්‍රශ්නයක් තර්කයක් නදනවා. ඉතින් අපි කිව්ව ජීවිතේ දෙවෙනි කරන්නේ. මේ මැරෙන්නේ නෙවෙන්නේ එතකොට. එයා ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. අර දෘෂ්ටි අයින් කරන්න. ඉතින් එහෙම ආයිත් මේ ආර්ය මාර්ගය වල ප්‍රතිඵල ගන්න බැහැ. කරන්න දෙයක් නැහැ. ජීවිතේ දෙවෙනි කරන මාර්ගය තමයි ශික්ෂා පළවෙනි කරන ජීවිතේ දෙවෙනි කරන මාර්ගය තමයි මේ ආර්ය මාර්ගය. ඒකයි හේතුව. ඔය කුසලතාවය කියන වචනේ අපි දැන් අරගත්තාට පස්සේ දැන් ඕවගේ අපි දකින්න ඕනේ. අන්නේ ලෝකේ දක්ෂතාවයන් සියල්ල කුසලතාවයන් නේ. කුසලතාවය කියන වචනේ තේරුම කූ කියනවා පහත් වන ලෝකේ නීච ලෝභ දේශ මොහ වැඩ පිළිලක් ඇද්ද. මෙන්න මේවා සලා හැරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ හැකියාවේ දක්ෂතාවයද කියනවා කුසලතාවය. සියලු දක්ෂතාවයන් කුසලතාවේ නෙමෙයි. ලෝකේ කුසලතාවය කියන සම්මතයෙන් ගන්නෙ ලෝභ දේශ මොහ සලා හරින අර්ථය නෙමෙයි. මොනවා කරලා හරි කමන්නේ ජය ගන්න එක නා ප්‍රධාන වෙන්නේ හැකියාව තියෙන එකට කුසලතාවයක් තියෙනවා කියලා ගන්නවා. යම් යම් වැඩ කර හොඳ වැඩ කරෝ නරක වැඩ කර දක්ෂ නම් පුද්ගලයා ඒක කුසලතාවයක් හැටියට ලෝකේ අහල කරනවා. ඒ කුසලතාවය ලෝක සම්මත කුසලතාවයක් නිසා මේ ආර්යයන් පෙන්වපු කුසලතාවය නෙමෙයි. ආර්යයන්ගේ කුසලතාවය කියන්නේ මොකද්ද? ලෝභ දේශ මොහ සාගත පාප සිටිවිලි. දාවත්ගත්තු රාග දේශ මොහ. මේවා සලා හැරීමේ හැකියාවක් ධර්මානුකූලව අවබෝධයෙන් ලැබනවා නම් ඒ සඳහා උත්සාහයක් වීර්යයක් දක්ෂතාවයක් ක්‍රියාත්මක වීමක් තියෙනවා නම් මෙන්න මේ හැකියාවේ මට්ටමට උරු කුසලතාවයක් තියෙනවා කියනවා. ඒකයි කුසලතාවය. කුසල් කියන්නේ ඒකයි. අවිද්‍යා තෘෂ්ණා දුරු කිරීම සඳහා ඔහුගේ යම්තාක් දක්ෂතාවයක් ඇත. ඒ මට්ටමට උරු කුසලතාවයක් තියෙනවා. ඒකයි කුසලතාවය.